Samsun, Senesilidaik'ı, Sehellu, Sandiyavak, Adavasak, Sadahan, Vedasatahanat Samagı, Ekatuva Sitine, සියලුම කල්යාණ මිත්‍රයන්ට ඊතරවීම පිණිස න දහම අසන කියවන සාකච්ඡා කරන ආදහමේ යෙදෙන පිළිවෙත් පුරන ආදරණීය හිතවතුනි සදහම් වැඩසටහන නිදසුනට නිදසුනක් මේට සදහම් වැඩසටහනක් කියන්නේ මේ සද්ධර්මය ඊතරවීම පිණිස පවතින ධර්මතා පිළිබඳව කතා බහ කරනවා ඒ ගැන සොයා බලනවා සාමූහිකව භාවනා කරනවා ඒ සියලු කාරණා නිසා සද්ධර්මය කුමක්ද කියා විග්‍රහ කරන තැන්වල එක ආකාරයකට සදහම විස්තර කරන්නේ සත්‍තිස් බෝධි පාක්ෂික ධර්ම විදිහට ඒ කාරණය අප බොහෝ දෙනෙකු දන්නවා. ඉතින් එහි මූලිකම කාරණා හතරක් ගැන තමා දිගටම පහුගිය සති දෙකේ විදසුනට නිදසුනක් වැඩසටහන් වලදී සොයා බැලුවේ මතු කරගත්තේ අවධාරණය කළේ. මෙර මේ කාරණා දැනුමට හොඳයි, බොහොම රසවත්. සමහර විට කලින් අසා තිබෙන කාරණා, අසා නොතිබෙන කාරණා, අසා තිබුණත් අසා නොතිබුණත් කනට මිහිරි නැති වුණත් මනින්ද්‍රියට මිහිරි. කනට මිහිරි කම එකක්, මනින්ද්‍රියට මිහිර තවත් දෙයක්. ඉතින් සමහර ශබ්ද මේ දෙකටම මිහිරි, සමහර ශ්‍රවණයන් මේ දෙකටම මිහිරි, තවත් සමහර ශ්‍රවණයන් තිබෙනවා කනට මිහිරි වුණාට හිතට මිහිරක් නැහැ. හිතට මිහිරක් නැති තැනක කනටත් ඒ මිහිර විඳින්න බෑ. තවත් සමහර ශ්‍රවණයන් තිබෙනවා කනට මිහිරක් නැති වුණාට හිතට මිහිරි. මේ හතර වර්ගයක ශ්‍රවණයන් සවන් දීම් තිබෙනවා. කනට මිහිරිකම 100%ක්ම භෞතික නෑ. එය මනසට සාපේක්ෂයි. යමක් හිතට අල්ලනවා නම් ඒ කනටත් හොඳයි. මෙතින් මුලින්ම බැලුවොත් කනට අමිහිරි දේවල් තිබෙනවා. හැබැයි හිතට මිහිරි ඒ දේවල් ටික ටික කනටත් මිහිරි වෙනවා. ඒ කොහොම හරි වැදගත් වෙන්නේ මේ ඇහෙන කාරණා කනට කොහොම වුණත් බොහෝ විට හිතට රසයක් ගෙන දෙන්න ඉඩ තියෙනවා. හැම වචනයක්ම නොවේයි. සමහර කාරණා, සමහර වාක්‍ය අදහස් ඒ දේවල් මනස විඳින්න පටන් ගන්නවා. මීට කලින් අහලා නැහැ, මෙහෙම අහලා නැහැ, මේ විදිහට හිතලා නැහැ ආදී වශයෙන් මනස විඳින්න පටන් ගන්නවා. හරියට අනිත් දේවල් වගේම ආහාරයක් වුණත් සමහර විට කලින් අනුභව කර රස විඳි ආහාරයක් වුණත් රසවත්ව නැවත ලැබුණොත් ඒ විඳිනවා. කලින් රස විඳි ආහාරයක් ඊටත් වඩා රසවත්ව කවුරු හරි පිළියෙල කර දුන්නොත් ඒ වැඩි රසයත් විඳිනවා. කලින් කවදාවත් රස නොවිඳි ආහාරය රසවත්ව ලැබුණොත් එයත් විඳිනවා. මේ රසේ පිළිබඳ නීරසත් මේ වගේ ඉතාම රසවත් ආහාරයක් කලින් ඒ රසේ හොඳටම විඳ තිබෙන ආහාරය නැවත ලැබුණොත් ඒ විදිහට නැතුව හරීම හිරස විදිහට ඒ පා වෙලා යනවා. කොහොමත් දිගටම කන්න හිතෙන්නේ නැහැ. දැන් මේ ස්වභාවය මනසටත් පොදුයි, මනින්ද්‍රියටත් පොදුයි, ඔය දිවට පමණක් නොවේයි. දැන් මනින්ද්‍රිය අරමුණු මනින්ද්‍රිය රසවත් විදිහට ගන්නේ අරමුණු නැත්නම් සිතිවිලි අදහස් තොරතුරු සංකල්ප ආදිය. මේව තමා මනින්ද්‍රියට අරමුණු නැතිනම් ආහාර. මේ ආහාර වර්ග හයත් අඳුනා ගන්න ඕනේ. ආහාර වර්ග හතරක් ගැන තමයි සාමාන්‍යයෙන් කතා කරන්නේ. නමුත් තවත් විදිහකට කියන්න පුළුවන්. හැට ආහාරයේ රූපය, කනට ආහාරය, ශබ්දය, දිවට රසය, ඒ විදිහට මනින්ද්‍රියට ආහාරය තමයි සිතිවිලි, මතක, අදහස්, උදහස්, සංකල්ප, බලාපොරොත්තු මේ සියල්ලම. ඒ බලන්න මොන තරම් වැඩි පරාසයක ආහාර අනුභව කරනවද මනස. අන් කිසිම ඉන්ද්‍රියයකට වඩා මනින්ද්‍රියේ පරාසය වැඩි. ඊලංකාරණයේ අන් ඉන්ද්‍රියයන් හැම වෙලෙම කෑම ඉල්ලන්නේ නැහැ. නමුත් මනින්ද්‍රියට හැම වෙලෙම කෑම ඕනේ. හැම වෙලෙම යමක් අපාපෙන්න ඕනේ මනින්ද්‍රියට. බයිට් එකක් හැම වෙලෙම ඕන ඉන්ද්‍රිය තමයි මනින්ද්‍රිය. එකම දේ නෙවෙයි. බොහොම ඉක්මනට අලුත් අලුත් රස හොයනවා. දැන් ඒබඳු මනින්ද්‍රියකට තමයි මේ දහම අහන්න සලස්වන්නේ. එන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ මනින්ද්‍රියට දහම අහන්න සලස්වන්නේ. මේ මනින්ද්‍රිය හැටි තමයි අතෘප්තිය. බොහෝම ඉක්මනට එයාට එකක් එපා වෙලා තව දෙයක් රස විඳින්න හොයනවා. එක දෙයක දිගටම ඉන්නේ නැහැ. හරියම අතෘප්තිමත් ඉන්ද්‍රිය තමයි මනින්ද්‍රිය. බොහෝම ඉක්මනට අන් හැම ඉන්ද්‍රියක්ම තෘප්තිමත් වෙනවා. දිවත් එහෙමයි, කනත් එහෙමයි, ඇහත් එහෙමයි, නාසයත්, ගතත්, මේ පහම ඉතාම ඉක්මනින් සෑහීමකට පත්වන ඉන්ද්‍රියයන්. එහෙම නැත්තේ මනින්ද්‍රිය. අතෘප්තිමත්ම ඉන්ද්‍රිය තමා මනස. මේ මනස යත් අතෘප්තිය තියෙන මනස. ඉතින් ඒ මනස සෑහීමකටපත් වෙන්නේ නැහැ. එක දෙයකින් සෑහීමකටපත් වෙන්නේත් නැහැ. දෙක තුනකින් සෑහීමකටපත් වෙන්නේත් නැහැ. 84,000 ධර්මස්කන්ධයෙන්වත් ඒ මනස සෑහීමකට නම්පත් වෙන්නේ නැහැ. ඒ බවට ඉතින් හොඳම නිදර්ශනයේ සාක්ෂිය තමයි මේ තියෙන සාහිත්‍ය. මොනතරම් සදාම් සාහිත්‍යයක් අද ගොඩනැගිලා තියෙනවද, ගොඩනැගෙනවද, මොනතරම් සදහම් වැඩසටහන් පැවැත්වෙනවද, කීයකට සහභාගි වෙනවද, පොත් කීයක් ගන්නවද, කියවනවද, අහනවද, ඒ තාම ඒ මනස නැවතිලා නැහැ. මේක කාරණයක් දහම පැත්තේ. ඒ අනිත් කාරණත් ඒ වගේ, මනස දහම විතරක් නෙමෙයි අනුභව කරන්නේ. තව බොහෝ දේ මනස අනුභව කරනවා. රටේ ලෝකෙ වෙන සිදුවීම්, තමන් අගේ කරන විශ්ෂයන්, මේ කාරණ කෙල්ලවරක් නෑ. හොයනවා 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 හොයනවා, කනවා 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 කනවා, ඇතුල් කරනවා, දත්ත කවනවා, ඉවරයක් නැහැ. මේ මනසටම තමා මෙබඳු ස්වභාවයකින් යුක්ත මනසටම තමා හිතවතුනි මේ දහම ආන්න සලස්වන්නේ. බැලූ බැල්මටම තේරෙනවා එය තේරුමක් නැති වැඩක් වගේ, කිසි පලක් නැහැ. පතුලක් නැති බාල්දියකට වතුර පුරවනවා වගේ, එක මොහොතකට ඒ බාල්දිය කට ළඟට පිරුණා වගේ පේනවා. නමුත් මොහොතකින් බලනකොට බිඳුවක්වත් නැහැ. හිතාගන්නත් බෑ, කවුරුත් ගත්තෙත් නැහැ, හැලුවෙත් නැහැ, පානය කළෙත් නැහැ, වාෂ්ප වුණෙත් නැහැ. නමුත් නිකම්ම අතුරුදහන් වෙලා නැවතත් හිස්. මේ තමා මනින්ද්‍රියේ ස්වභාවය පුරව ගන්නවා. නමුත් ඒ පැත්ත බලා මේ පැත්ත බලන විට හිස්. නැවතත් මුලින්ම හිටිය තැන නැවතත් වෙනවා. ඒ කියන්නේ ආමාශය ගැන හිතන්න, ආමාශය පිරුණාම හිස් වෙන්න පැය ගානක් ගත වෙනවනේ. ඒ තමන් පුහුණු කර තිබෙන ආකාරයට පැය 3-4ක් වරුවක් දවසක් වගේ යනවා. නැවත ඉස්සුනහම ආයෙත් බඩගිනි නැවත අනුභව කරන්න වෙනවා, නැවත ආමාශය පුරව ගන්න වෙනවා. හැබැයි ඒට ලොකු කාලයක් තියෙනවා, පරතරයක් තියෙනවා. ආහාර වේල් දෙකක් අතර ඒ වේල් පරතරය අඩු වැඩි කරගන්න පුළුවනි. නමුත් පරතරයක් තියෙනවා. දැන් ඒබඳු පරතරයක් මනින්ද්‍රියට නැහැ. මනින්ද්‍රියට කවන විට, ඒ කියන්නේ දැනුම දෙන විට, දත්ත කවන විට පිරුණා වගේ කියනවා ඇති. දැන් ඇති කියලා කියනවා. පොත පැත්තකින් තියෙනවා, බණ ඇසීම ඉවර කරනවා ඇති. නමුත් කොපමණ වෙලාවකටද, සමහර එක තප්පරයකට විතර නැවත බලනකොට හිස්. හිස්ම හිස්. ලොකු බඩගින්නක් තියෙනවා මනින්ද්‍රියට. තව මොනව හරි හොයනවා, තව දෙයක් දැනගන්න. එක්ක දහමෙම හරි, නැත්තම් වෙන සිදුවෙන දෙයක් රටේ තොටේ, පරණ සිදුවුණු දෙයක්, ඉස්සරහට වෙන්න තියෙන දෙයක්, කවුරුවෝ කියූ දෙයක්, මොනවා හරි හොයනවා. එහෙම කිසි දෙයක් හොයාගන්න බැරි නම් ඉතින් අතීතයේ අනුභව කරලා දේ නැවත ආවර්ජනා කරමින්, මතක් කරමින්, වමාරමින් නැවත අනුභව කරමු. දැන් මේ පුරුද්ද අරන් බලන්න. ඔය කිසි දෙයක් අහන්න, බලන්න, කියන්න, කතා කරන්න නැති තැනකදී මනස කුමක්ද කරන්නේ කියා පරණ දේවල් මතක් කර කර ඉන්න. ඉතින් ඒ කරන්නේ වමාරා කනම. ඒ තමන්ම කලින් කළ දේ, ඇහුණු දේ, තමන් අද්දුටු දේ වමාරලා එළියට අරගෙන නැවත අනුභව කරන. එහෙම කරන්න මොනතරම් බඩගින්නක ඉන්නවද? ඔය ඇත්තම ඇත්ත බඩගින්න තියෙන්නේ මනින්ද්‍රියට. ඒ දරුණුම බඩගින්න, ඉවසන්ට බැරි කුසගින්න දැනෙන්නේ මනින්ද්‍රියට. ඒට කුසගින්න, බඩගින්න කියන්න බෑ, බඩ කුස නෙමෙයි. ඒ මනින්ද්‍රිය තමයි ඇත්තට මේ ගින්න තියෙන්නේ. දාන දාන දේ පිච්චිලා යන. දාන සැනින් පිලිස්සී යනවා. හරියට ওই ලොකු කාන්තාරවලට ඉතාම දැඩි රස්නයක් තියෙන අංශක 100 ගානට විතර රත් වූ කාන්තාරයකට වැහි පොදක් වැටෙනකොට ඒ මුල් වැහි පොදවල් පොළොවට වැටෙන්න කලින් වාෂ්ප වෙනවා. පොළොවට වැටෙන්නේ ඊට කලින්ම වාෂ්පලා යනවා. අනේ ඉබඳු ස්වභාවයක් තමයි මනින්ද්‍රිය තියෙන්නේ. මේ ඕනෑම තොරතුරක් දත්තයක් දැනුම අදහසක් එයාට කවන විට ඒක ඇතුළට ගන්න කලින්ම මේ පිච්චිලා ඉවරයි. සහිස් බඩගින්නේ. දැන් ඔය പ്രേත ලෝක ගැන പ്രേත විමාන പ്രേත වත්තු වල තියෙන කතන්දර බැලුවාම එහෙම කතන්දර තියෙනවා. හැබැයි දැනුම ගැන නොවේ. මෙලෝ වශයෙන් මසුරු ජීවිත ගත කරමින් බෙදා ගන්න පුළුවන්කම තියෙද්දි බෙදා ගන්න නැතිව සාධාරණ විදිහට සම්පත් රැස් කිරීම, තව කෙනෙකුට බඩ පුරව ගන්න තිබුණු දෙයක් ඒයට කුසු පුරව ගන්න දෙන්නේ නැතුව විනාශ කිරීම, දැන් මේ වගේ ලොකු පරාසයකේ කතන්දර විහිදෙනවා. ඒ විපාක විදිහට ඔය പ്രേත වෙලා උපදින්න පුළුවන් කියන പ്രേතයන් හැම වෙලේම ඉන්නේ බඩගින්න. මොනවා කෑවත් බඩගින්නක් එක්ක කන්නේ නැහැ, තිබ්බට වැඩක් නැහැ, පිරෙන්නේ නැහැ. මේ මෙලෝ වශයෙන් මේ ස්වභාවය මනින්ද්‍රියත් එක්ක අප අත්දකිනවා. අනිත් ඉන්ද්‍රිය පහත් එක්ක නෙමෙයි, දැන් പ്രേත ලෝකේ වෙනස තියෙන්නේ අනිත් ඉන්ද්‍රියන් එක්කත් ඒ ස්වභාවය പ്രേත ලෝකේ අනිවාර්යෙන් අත්දකින්න වෙනවා. හැබැයි දැන් මනුෂ්‍ය ලෝකෙ මෙහි අනිත් ඉන්ද්‍රියෙක් එහෙම නැහැනේ. ඉතින් බඩගින්නට කෑවම ආයේ බඩගින්නක් එන්නේ එක්ක රැට පහෝදා උදේට එහෙමයි. ඒ නිසා මේ සුගතියක් කියන මේ මනුෂ්‍ය දුගතිය සුගතිය වෙන් කරන එක ලක්ෂණයක් මේ പ്രേත ලෝකේ වෙනස්. പ്രേත ලෝකේ එහෙම විරාම නැහැ, හැම වෙලේම ඉන්නේ බඩගින්න. දැන් ඔය ස්වභාවය ඇහත් සමග, කනත් සමග, දිවත් සමග, නාසයත් සමග, ගතත් සමග අත් නොවින්දාට මනුෂ්‍ය ලෝකේ අප මනින්ද්‍රියත් එක්ක අත්දකින. දන්නේ නැහැ හැබැයි මේ අත්දකින්නේ දුගතිය නැතිනම් പ്രേත ලෝකයේ പ്രേත ස්වභාවය බව දන්නේ නෑ. දන්නේ නැති වුණාට ඒ තමයි අත්දැකීම. හොඳට බැලුවොත් ඒ තමයි. දැන් මේ බඳු මනසකට මොනව දුන්නත් වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නේ එයා සෑහීමකටපත් කරන්න බෑ, තෘප්තිමත් කරන්න බෑ, නවත්තන්න බෑ, පුරවන්න බෑ, කිසි දෙයක් කරන්න බෑ. එහෙනම් ප්‍රශ්නේ තමයි එහෙමනම් දැන් මෙයාට මෙයාටම කියන්නේ බණහන්ට කියලා. දහම අහන්න කියා, දහමට අවධානය යොමු කරන්න කියා, සාකච්ඡා කරන්න කියා, මේ പ്രേත මනසටම කියන්නේ වැඩක් නැත්නම් කාරණා කීපයක් නිසා. ද මේ කාරණේ හිතන්න වටිනවා, ගැඹුරින් හිතන්න වටිනවා. දැන් මේ තෙක්කල් ඇසූ දේවල් වලට මොකද උනේ? ඒ ඔළුවේ තියෙන්න පුළුවන් මතක විදියට, තොරතුරු විදියට මේ. නමුත් මනින්ද්‍රියේ නැහෙනි. කිසි දෙයක් නැහුණා වගේ තමයි ඉන්නේ. කිසිම දවසක බණක් ඇහුවේ නැති කෙනෙකු විදියට තමයි මනින්ද්‍රිය වැඩ කරන්නේ. බණ විතරක් නෙමෙයි ඕනෑම දෙයක්. කිසිම දවසක ප්‍රවෘත්ති අහල නැහැ, කිසිම දවසක තොරතුරු හොයල නැහැ වගේ තමයි මනින්ද්‍රිය හැම දෙයක් කෙරෙහිම කෑදරකමකින් ඉන්නේ. කෑදරකමත් අප බොහෝ විට සම්බන්ධ කරන්නේ කෑමටයි අනිත් දේවල් වලට. නමුත් ඇත්තටම ඒවට තියෙන කෑදරකම සීමිතයි. අසීමිත කෑදරකමක් නැහැ. අසීමිත කෑදරකමක් තියෙන්නේ තොරතුරු වලට, දැනුමට, අදහස් සිතිවිලි වලට, මනින්ද්‍රියට. අනිත් ඉන්ද්‍රිය පහ පාලනය කර ගැනීම හරි පහසුයි. ඒ තමයි ඇත්ත. ඒ පහම් පාලනය කරන අසනීප ඇදුරම් පාලනය වෙනවා. ආර්ථිකය විසින් පාලනය කරන, උද්ධමනය විසින් පාලනය කරනවන අනිත් ඉන්ද්‍රිය පහ. අසනීපයක් ඇදුනත් පාලනය කරන. නීතියට පුළුවන් පාලනය කරන, ඇදෙන නීතිය දාලා, හදිස් නීතිය දාලා, යුද්ධ නීතිය දාලා. එතට ඉන්ද්‍රිය පහ පාලනය. කාලගුණයට පුළුවන් පාලනය කරන්න. ওই විදිහට මේ පංචේන්ද්‍රිය පාලනය කිරීම සංවර කර ගැනීම අපහසු නෑ. අපට ඕන නම් අපිටම කරගන්න පුළුවන්. අපට ඕනේ නැති වුණත් නීතියට පුළුවන්, දඬුවමට පුළුවන්, කාලගුණයට පුළුවන්, අසනීපවලට පුළුවන්, සමාජයට පුළුවන්. ඒ කිසි දෙයකට බැරි මනින්ද්‍රිය පාලනය කරන්න. මනින්ද්‍රිය නීතියකට බැහැ, කාලගුණයට, දේශගුණයට බැහැ, අසනීපවලට බැහැ, ආර්ථිකයට බැහැ, දරිද්‍රතාවයට, උද්ධමනයට බැහැනේ මනින්ද්‍රියක් පාලනය කරන්නේ. මේ කිසි දෙයකට පාලනය නොවන, කිසි දෙයකට යටත් නොවන, හසුරවන්නට බැරි දෙයක් එක තමයි අපිට මේ ගනුදෙනුව කරන්න වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් අපි හිතනවා මේ පංච ඉන්ද්‍රිය තමයි ප්‍රශ්නේ, මේව පාලනය කරගන්න ඕනේ, සංවර කරගන්න ඕනේ. ඇත්ත, මේව පාලනය කරගන්න ඕනේ, සංවර කරගන්න ඕනේ. ඒක ඉතාම පහසුයි. සාපේක්ෂ වශයෙන් ඉතාම පහසුයි. අපහසුම දේ මනින්ද්‍රිය. එයා තමයි කියන්නේ වාය පාලනය කරන්න, කන පාලනය කරන්න, දිව පාලනය කරන්න, නාසය ශරීරය පාලනය කරන්න, ඒ ටිකට වා මේ ජීවිතය ගත කරන්න කියලා එයා තමයි කියන්නේ. එතකොට එයා පැත්තට හැරෙන්නේ නැහෙනේ කවුරුවා. එයා හැම විටම අපව හරවනවා මේ බාහිරයට. ඇත්තනම් ඇහත් බාහිර, කනත් බාහිර, මේ ඔක්කොම බාහිර දේවල්. මනින්ද්‍රිය පමණයි අභ්‍යන්තර. හැබැයි එයා මෙහෙම කියන්නේ, එයා බෙදනවා ලෝකය මේ අභ්‍යන්තර බාහිර විදියට, එයාට ඕනේ විදියට බෙදලා. එයා කියන ඔයාගේ, ඔයාට බාහිර ලෝකේ තමයි එළියේ පේන්න තියෙන දේවල්, ඇහෙන දේවල්, සුවඳෙහෙම්, කෑම ජාති, රහ, සීතල, ඒව ඔක්කොම බාහිර දේ. හැබැයි ඔයාගේ අභ්‍යන්තරයේ තමයි ඇයි, කනයි, නාසයයි, දිවයි, ශරීරයයි. නිසා ඒ තමයි වාගේ ආධ්‍යාත්මය. අභ්‍යන්තර කියන්නේ ආධ්‍යාත්මය කියන එක. ආධ්‍යාත්මිකයි කියන්නේ අභ්‍යන්තරයි. එතන මේ මනින්ද්‍රිය හරි ලස්සන රැවටීමක් කරනවා. මේ ආධ්‍යාත්මය කියලා එයා අපිට පෙන්නනවා මේ කිසිම ආධ්‍යාත්මික නොවන කාරණා පහක්. ඇහැයි, කනයි, ওই ටික පෙන්නනවා. එයා අපිත් ඒවට රැවටෙනවා. විතර මේවා අභ්‍යන්තරයි. සාපේක්ෂ වශයෙන් අභ්‍යන්තර වෙන්න පුළුවන් ඈත තියෙන කහකට සාපේක්ෂව ඇහැ අපේ ළඟින් තියෙන. ඈතින් ඇහෙන හඬකට වඩා කන අපේ ළඟින් තියෙන. ඉතින් එහෙම බැලුවොත්, භෞතික වශයෙන් බැලුවොත්, ශබ්දයකට වැඩිය කන සමීපයි, රූපයකට වඩා ඇහැ සමීපයි, ස්පර්ශයකට වඩා ශරීරය සමීපයි, රසයකට වඩා දිව සමීපයි, සුවඳකට ගඳකට වඩා නාසය සමීපයි. ඒක ඇත්ත. ඉතින් මේ දෙකම එළියේ තියෙන දේවල්. ඇත්තම ආධ්‍යාත්මය නැත්නම් අභ්‍යන්තරයේ තමයි මනිතේ. මනස. නමුත් එයා එහෙම එයාව පෙන්නන්නේ නැහැ. එයාව එළියට ගන්නෑ. එයා මේ දෙකේම නැති කෙනෙක් වගේ තමයි හැසිරෙන්නේ. අපිට පෙන්නන්නේ එයා එළියෙත් නැහැ ඇතුළේ. මේ දෙකටම මං අයිති නැහැ. මෙන්න වාගේ අභ්‍යන්තරයේ මෙන්න වාගේ බාහිරේ මම වෙනම. මම මාව ගැන හොයන්න එපා වාගේ. ඉතින් හැම විටම මනින්ද්‍රිය තමන්ව සෙවීම වලක්වා තිබෙනවා. තමන්ව සෙවීම තමන්ව එලිදැක්වීම වලක්වා තිබෙනවා. නමුත් මේ ගනුදෙනුවේදී අපට සිදු වෙනවා මූණට මූණ මනින්ද්‍රයත් එක්ක සම්මුඛ වෙන්න, කතා බහ කරන්න, ගනුදෙනු කරන්න, දැන හඳුනා ගන්න, ගමනක් යන්න. ඇහත් සමග නොවේ, කනත් එක්කත් නොවේ, මේ පස් දෙනා එක්ක නොවේ මනින්ද්‍රය. ඉතින් එයාගේ හැටි මොනවද? එකක් තමයි ඇහැංගිලා. පේන්න එළියට එන්නේ. අදෘශ්‍යමානයි. අදෘශ්‍යමාන දෙයක් හොයාගන්න අමාරුයිනේ. මේ වීදුරුවක් වගේ. වීදුරුවක් අපිට පේන්නේ නැහැ. වීදුරුවෙන් එළිය පේනවා. නිසා වීදුරුව පේන්නේ නැහැ නේ සාමාන්‍ය. මනින්ද්‍රියත් ඒ වගේ. ඊළඟට මේ අප හිතනවා යාට මේ දේවල් දැනගන්න සැලැස්සුවොත්, ඉගැන්නුව, මේ දේවල් වටහා දුන්නොත් වෙනස් වෙයි, එයා හැදෙයි, හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි, ආධ්‍යාත්මික මඟට යන්න පුළුවන් වෙයි කියලා හිතන. එහෙම හිතලා තමයි ඒ බලාපොරොත්තුවෙන් හා ඒ අපේක්ෂාවෙන් තමයි මේවා එයාට අහන්න දෙන්නේ. ඒන එකම අපේක්ෂාව හිතනවා මේ ඇහුවොත් වෙනස් වෙයි. එයා දැනුවත් වෙයි. දන්නා කෙනෙකු බවට පත් වෙයි. එහෙම එහෙම වෙන්නේ නැහැ. විභාගයක් තිබ්බොත් එයා දිනයි ලකුණු ගනී 100%. විභාගයකට හැබැයි ඉන්නේ දෙයක් නැහැ. නැති කියන්නේ නැහැ, හා කියන්නේත් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම කෙනෙක් සමග කොහොමද මේ ගනුදෙනුව කරන්නේ? ඇයි මෙයත් එක්කම ගනුදෙනුව කරන්නේ වෙන කෙනෙකු නැති නිසා? වෙන කෙනෙක් නැහැ අපිට මේ ගනුදෙනුව කරන්න. මෙයා විතරයි ඉන්නේ. එයාත් එක්ක තමයි මේ ගනුදෙනුව කරන්න වෙන්නේ. දෙවෙනි කාරණේ එයා තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නයත් එයානේ. ඒ නිසා විසඳුමත් එතනම තමයි හොයාගන්න ඕනේ. එයාටම තමයි විසඳුමක් දෙන්නත් ඕනේ. වෙන කාටවත් වෙන කොතෙන්ටවත් විසඳුම් දීලා වැඩක් නැහැ. තුවාලේ තියෙන තැනටනේ බෙහෙත් දාන්න ඕනේ. මේ නිසයි හිතවතුනි මහා මුහුදක් වගේ ඇහුවත් එක එක බිඳුවක්කවත් ප්‍රයෝජනයක් සමාත නැත්තේ මුහුදක් ගංගාවක් පානය කළාම සමහර විට එක දිය බිඳුවකකින් තමා පිපාසය සංසිඳෙන්නේ. එක දිය බිඳුවක පිපාසය වගේ සංසිඳේ. හැබැයි ඒට මහා ගංගාවක්ම පානය කරන්ට වෙනවා. මේක නෑ ඉවරයක් නෑ එහෙම ගියොත්. ඒ නිසා මේ මූලිකවම කරන්නේ මෙයාගේ ව්‍යූහාත්මක වෙනසක් කරනවා. මනින්ද්‍රී ව්‍යූහයේ වෙනසක් කරනවා. යාටත් නොදැනෙන්න කියලාම නෙමෙයි යාට නොදැනෙන්න යගේ සැකැස්ම වෙනස් කරන. ඒ සැකැස්ම වෙනස් කරන්න භාවිතා කරන්නේ එයාගෙම මනින්ද්‍රියේම අංගෝපාංග වෙන මොනවත් නොවේ. පිටින් මොනවත් ගෙනල්ලා ඒවා හයි කරන්නේ නැහැ. එයාගෙම අංගෝපාංග. ඉතින් අංගෝපාංග තමයි ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මුලින්ම කියවෙන්නේ. මුලින් කියවෙන ටික සියල්ලම වගේ එයාගේ අංගෝපාංග. ඒ අංගෝපාංග මුලින් භාවිතා කරමින් ගිහිල්ලා තමයි ඒවා මේ පරිණාමයට භාජනය වෙන්නේ. දැන් මෙතන පරිණාමයක් තියෙන්නේ. මනින්ද්‍රියේ පරිණාමයක්. ඇහි කනේ නෙවෙයි. මනින්ද්‍රියේ අභිවෘද්ධියක් පරිණාමයක් තියෙනවා. මනින්ද්‍රිය නැත්නම් හිතේ තමා ඔය කැමැත්ත උපදී. ඕනිකම ඇති වෙන හිතේ නෑට හැම වෙලේම මොනවා හරි ඕනි. බලන්න එක මොහොතක් හොයා ගන්න පුළුවන්ද මොනවත් ඕනේ නැති. මොනවත් ඕනේ නැහැ කියලා කියන්නේ ඕනෑකමක්. එතන ලොකු ඕනෑකමක් තියෙනවා. මට මොනවත් ඕනේ නැහැ කියනවා නම් එතන ලොකු ඕනෑකමක් තියෙනවා. එතන කියනවා අහවල් දෙ එපා, මේක එපා, අරක එපා. ඒ එපාකම ඕනෑකමක්. එහෙම නෙමෙයි. එපා කියන්නෙත් නැහැ, ඕනේ කියන්නෙත් නැති මොහොතක් හොයාගන්න පුළුවන්ද? ඒක පාටි දෙන්න පුළුවන්. ආ එහෙම අවස්ථා තියෙනවා. ඒ ආවට ගියාට කියන්නේ හොඳින් බැලුවොත් මෙයා දිහා බලාගෙන හිටියොත් තේරෙනවා හැම ක්ෂණයකම හැම චිත්තක්ෂණයකදීම මොහොතින් මොහොත මෙයාට මොනවා හරි ඕනේ වෙනවා. මොනවා හරි ගැන උනන්දුවක් ඇති වෙනවා. පෙළඹවීමක් එනවා. යමක් ලබා ගන්න, යමක් වෙතට ළඟා වෙන්න, යමක් බවට පත් වෙන්න. දැන් මේ කාරණා ටික යමක් ලබා ගන්න, යමක් වෙතට ළඟා වෙන්න, සහ යමක් බවට පත් වෙන්න. එතකොට මේ යමක් ලබා ගන්න, කියන්නේ ඈත තියෙන දෙයක් තමන් ළඟට ගන්න. එහෙම නැත්නම් ඈත තියෙන දෙයක් වෙතට තමන් යන්න තියෙන ඕනිකම. එක ඕනිකමක්. ප්‍රබලම ඕනිකමක්. ওই දෙපැත්තටම ඒ ඕනිකම එනවා. එක්කෝ කඳ ළඟට තමන් යනවා, එහෙම නැත්නම් තමන් ළඟට කඳ ගෙන්න ගන්න. මෙයාට දෙකම කරන්න පුළුවන්. කොට කන්ද අප ළඟට එන්නේ නැති නිසා අප කන්ද ළඟට යන්න ඕනි කිව්වට මේ හොඳට බැලුවොත් හිතවතුනි ඕනෑම කන්දක් මෙයාට පුළුවන් තමන් ළඟට ගෙන්න ගන්න. ඒ වගේම ඕනෑම කන්දක් මෙයාට තරණය කරන්නත් පුළුවන්. මුදුනටම යන්න, මුදුනේ මොනවා හරි බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා කියලා දැනගත්තොත් එයා ඕනෑම කඳු මුදුනක් තරණය කරනවා, නගිනවා. එහෙම වෙන්නේ යාට ඒ ඕනේ කමෙන්ට් එක. ඒතරොන පළවෙනි ඕනේ කමයාට තියෙන යමක් Taman ළඟට ගන්න, එහෙම නැත්නම් යමක් ළඟට යන්න ඕනේ කම. කියන්නේ විඳින්න තියෙන ඕනේ කම. විඳින්න. ඊළඟට මේ ඒතර දෙවිදියට මේ විඳීමේ ඕනේ කම එන්නේ. එතන තුන්වෙනි ඕනකම තමයි යමක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මේ දැන් සිටින ස්වභාවය නෙමෙයි, ඊට වෙනස් ස්වභාවයක් බවට පත් වෙන්න තියෙන ඕනකම. ඒ වුණකමක් තියෙන. ඒ ඉන්න තැනින් එයා තිබොම් පුංචි වෙලාවයි සෑහීමකට පත් වෙන්නේ. ඊට පස්සේ වෙනස් වෙන්න ඕනේ. ඊට වැඩි තැනකට යන්න ඕනේ. ඉහළ පදියකට නගින්න ඕනේ. ඒ වුණකම තියෙනවා. ඉතින් මේ හැම විටම ඔය ඕනකන් දෙක තුනෙන් එකක්ක මෙයා ඉන්නේ. හොඳට බැලුවොත් පේනවා. කොයමක් තව ලං කරගන්න. ඒව ළඟයි තියෙන්න පුළුවන් තියෙන තවත් ලං කරගන්න. නැත්නම් මේ ලං වෙලා තියෙන දේවල් වලින් ඈත් වෙලා ඈත තියෙන දෙයකට ලං වෙන්න. ඒත් නැත්නම් වෙනම කෙනෙකු බවට පත් වෙන්න. අලුත් කෙනෙකු බවට පත් වෙන්න. මේ ඕනකන් දෙක තුන තියෙනවා. ඉතින් ওই ඕනකන් දෙක තුනෙන් එකක් හැම විටම ක්‍රියාත්මකයි. ඒකෝකද දන්නේ? කොයි ඕනකම හරි හැම විටම ක්‍රියාත්මකයි. ඉතින් මොකක් හරි ඕනකමක් හැම වෙලාවෙම වැඩ කරනවා. මේ යන්ත්‍රය නිහඬනේ. නිෂ්ක්‍රීය වෙලත් නෑ, අකර්මණ්‍ය වෙලත් නෑ, වැඩ නවත්තලත් නෑ, නිවාඩු අරගෙනත් නෑ, වර්ජනය කරලත් නෑ. හැම විටම වැඩ 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 කරගෙන ඕනි කමක් එක්ක කරගෙන. ඊළඟට ඕනි කමක් ආවහම අවශ්‍යතාවයක් ඇති වුණාම එයා බලනවා මේක මට පුළුවන්ද? ටිකක් කල්පනා කරලා බලනවා පුළුවන්. ඉතින් බැරි දේවලුත් මෙයා පුළුවන් කියනවා. පුළුවන් දෙයට මෙයා බෑත් කියනවා. මේ දෙකම කරනවා. මෙයා මෝඩයි. සාමාන්‍ය මනින්ද්‍රියක් මෝඩයි. මෝඩ නිසා පුළුවන් දේ මෙයා බෑ කියලා හිතනවා, බැරි දේ පුළුවන් කියත් හිතනවා. ඉතින් බැරි දෙයට මෙයා පුළුවන් කියලා හිතලා ඒ වෙනුවෙන් වෙහෙසිලා පලක් නැති බලාපොරොත්තු කඩවුණු තැනකට එනවා. ඒ වගේම පුළුවන් දෙයට උත්සාහ නොකරත් මෙයා පස්සේ පසුතැවීමකටත් එනවා. දැන් ඔය අත්දැකීම් දෙක හොඳට බලන්න. පසුතැවීමයි බලාපොරොත්තු කඩවුණු තැනකටයි එන්නේ. එයා පිළිබඳව අධිතක්ෂේරු කර ගැනීම හා අවතක්ෂේරු කර ගැනීම නිසා. බැරි දේ පුළුවන් කියලා හිතනවා. පුළුවන් දේ බෑ කියලා හිතනවා. බෑ කියලා හිතලා ඒකට උත්සාහ නොකර ඉඳලා පස්සේ හිතන අපරාධේ මහන්සි වුණා නම් හොඳයි. පසුතැවෙනවා. මේ බැරි දෙයට උත්සාහ කරන්න ගිහිල්ලා හෝ ප්‍රමාණවත් උත්සාහයක් නොකිරීම නිසා ඒ දේ ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. එතෙන්දී අන්න අනපේක්ෂිත මොකද අපේක්ෂා භංගත්වයේ කියන ස්වභාවයටපත් වෙනවා. වැඩිපුරම මෙයා අත්දකින්නේ විඳින්නේ මේ විපාක විදිහට විඳින්න ඔය ස්වභාවයන් දෙක. මොන ස්වභාවයන් දෙකද? අපේක්ෂා භංගත්වය කියන ඒ බලාපොරොත්තු කඩවීම කියන ස්වභාවයයි පසුතැවීමයි දෙක. හොඳට බලන්න. මේ කාරණා කියන විට ඇහෙන විට ඒ දිහා බලන්න. හිත දිහා බලන්න. මනින්ද්‍රිය දිහා බලමින් මේවාගේ ඇත්ත නැත්ත උරගාල බලන්න. මේවා මනින්ද්‍රියට දාලා බලන්න මෙයා මෙහෙමද කියලා. මේ කියන චරිත ලක්ෂණ කියන්නේ කෙනෙක්ගේ චරිත ලක්ෂණ ගැන කියනවා. මෙයා උසයි, කොටයි, සුදුයි, කළුයි, කෙට්ටුයි, මහතයි, තරුණයි, වයසයි මොනවා හරි කියනවනේ හැඩරුව. ඊළඟට එයාගේ ගති ලක්ෂණ කියනවා. එයා හොඳයි, නරකයි, හරි සැරයි, සැරපරුසයි, නෑ හරි මෘදුයි මොනවා. එතන අපිට මේ කවුරු ගැනද කියන්නේ කියලා දැනගන්න අපි කරන්නේ ඒ හැඩතල සහ ගති ලක්ෂණ අප දන්නායට ආදේශ කර කර බලනවා. මෙයාට ගැලපෙනවද මේ කියනදී? අරයට ගැලපෙනවද? එකක් ගැලපෙනවා. හැබැයි දෙවෙනි එක නැහැ. එහෙනම් මේ මෙයා ගැන වෙන්න බෑ. ඊළඟ එක්කෙනා දිහා බලනවා. එයා ගැන එකක් දෙකක් ගැලපුණාට ඉතුරු ටික ගැලපෙන්නේ නැත්නම් එයා ගැන වෙන්නත් බෑ. මෙහෙම ගලපනවනේ. මේ කියන ගති ලක්ෂණ හැඩතල ගලපලා බලන්න මනේ ඉන්ද්‍රියට අනිවාර්යෙන් බලන්න. එවනතු නිකම් පිළිගන්න එපා. ආ ඇත්ත තමයි කිය. ඒ එහෙම පිළිගන්න යෑම මනින්ද්‍රියෙම අපිට අපිව රවට්ටීමක් කරන්නේ. ඔය පාවහන්නේම ගන්න සමහර විට මේ පාදයේ කොලේට අඳිනවා. ඒ පාදයේ ප්‍රමාණය දැනගන්න. ඉතින් මේ කොලෙත් තරම් ගිහිල්ලා ඒ ඒ ගන්නට කැළපෙන ප්‍රමාණය පාවහන් නිවලක් ගන්නවා. ඉතින් හැබැයි ඒ දෙක කොලේ ඇතුළට දාලා බලලා පාවහන් දෙක අරගෙන ඉතින් කොලේ නෙමෙයිනේ පාවහන් දාන්නේ. ඒ කොලේ පාවහන් දෙක නෙමෙයි ගලපන්න ඕනේ. අපේ පාදයේයි පාවහන් දෙකයි. කොලෙන් ගත්තත් කොලේට ගැලපෙනවා කියලා ගත්තත් ඊළඟට ගලපලා බලන්න ඕනේ පාදේට. මේක දාන්න පුළුවන්ද? හිරද? වැඩිද? දාලා ඇවිදින්න පුළුවන්ද බලන්න ඕනේ. ඒ එහෙම නැතුව අර මිම්මට ගැලපෙනවද කීකේ බලබලම පාවහන් ගැනීමක් තමයි බොහෝ විට අප කරන්නේ. ඒ වගේ වැඩක් තමයි බණහනකට. අප කවුරුත් මිමි වලට ගැලපෙනවද බලන මිමි යථාර්ථයට නෙවෙයි මිමි වලට. මිමි වලට ගැලපෙනවා බොහෝ දේවල් ගැලපෙනවා මිම්මට. එතනින් සෑහීමකටපත් වෙන හරිෂෝ ඇත්ත තමා කිව්වේ මේ පොතේ තියෙන ඇත්ත. මේ යථාර්ථයට ගැලපෙනවද කියලා බලන්න. මොකද අපිට අවශ්‍ය මේ යථාර්ථය තේරුම් ගන්න. මිමි තේරුම් ගන්න නෙමෙයි. මිම්මක් පොඩ්ඩක් උදව් වෙන්න පුළුවන්. ඉන් එහාට මිම්ම අතාරින්න. මේ පාවාන් දෙකක් දාගෙන මේ ගමනේ යන්න පුළුවන්ද බලන්න. මේ යථාර්ථයට ගැලපෙනවද කියලා බලන්න. සරලම පහසුම දේ තමයි මේ මෙයා ගැනද මේ කියන්නේ? මෙයාගේ හැටිද මේ කියවෙන්නේ? මෙයා මෙහෙම කෙනෙක්ද කියලා කියන කාරණය මෙයාට දාලා බලන්න. ඒ ඇඳුම මෙයාට දාලා බලන්න. මේ මෙයාටද මේ කැලපේ? මේක මෙයාගේ ඇඳුමක්ද කියලා බලන්න. එයාටම අන්දල. එහෙම නැතුව ඔහේ අහගෙන හිටියට නම් බලක් නෑ. අර පොතට ගැලපෙනවා මේ කියන දේ, අර සූත්‍රයට ගැලපෙනවා, අර දේශනාවට ගැලපෙනවා, විනයට ගැලපෙනවා, දහමට ගැලපෙනවා, අභිධර්මයට ගැලපෙනවා කියා හිතුවට වැඩක් නෑ. ඒවට නෙමෙයි ගැලපෙන්න ඕනේ. ඒවටත් ගැලපෙනවා. හැබැයි එතනින් නවතින්න පේවා මිමි විතරයි. මිමි වලට ගැලපුණාට මදි. යථාර්ථයට ගැලපෙන්න ඕනේ. මේ යථාර්ථය කියවා මහ ගැඹුරු වචනයක් විදියට ලැබෙන්නේ. යථාර්ථයේ මහ ප්‍රාණ තයිනු දෙකක් තියෙනවා. ඉතින් මහා බරපතල වචනයක්. ඒක කොහේ හරි හැංගිලා තියෙන දෙයක් විදියට ඉතින් යථාර්ථය. මේ යථාර්ථය කියන්නේ තින් යමක ස්වභාවය. යමක හැටි. යථාර්ථය. මේ හිතේ හැටිද මේ බලන්න. යථාර්ථය දැනගන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ හැටි දැනගන්න නම් ඉතින් බලන්න ඕනේ ආගේ දිහා. එහෙම බලන්න හිතවතුනි, උඩ පේනවා මෙයා හැම විටම ඉන්නේ ඕනෑකමක් එක්ක. ඕනෑකමක් එක්ක විඳින්න ඕනෑකමක් එක්ක. ඒ විඳින් දෙවදෑරුම් ඈතින් විඳින දේ ලං කරගන්න ඕනෑකමක් තියෙනවා. ඊළඟට ඒ ලං කරගන්න යා ක්‍රම දෙකක් පාවිච්චි කරන එකක් තමයි ඒව ළඟට ගන්න. එහෙම නැත්නම් Taman ඒ ළඟට යනවා. ඊළංකාරණේ තමයි එයාට යාවම ඇති වෙනවා. ඇති වුණාම එයාට වෙන කෙනෙක් වෙන්න ඕනකම තියෙනවා. වෙනස් කෙනෙකු බවට පත් වෙන්න ඕනකම. ඉතින් මේ ඕනකම් දෙකත් එක්ක තමයි මෙයා හැම විටම කරකැවෙන්නේ. මේක දෙකක් හෝ තුනක් කොහොම හරි කරකැවෙන්නේ ඒකත් එක්ක. එහෙම නැති වෙලාවක් හොයාගන්න බැහැ. එම් බැරිද කියලා බලන්න. ඒ තමයි යථාර්ථය අවබෝධ කරගන්නේ. මේ මෙයාගේ හැටිද මේ කියන්නේ? නෑ, සමහර වෙලාවල් තියෙනවා මට කිසි දෙයක් ඕනේ නෑ බලන්න. එයා කියන්න පුළුවන් මට කිසි දෙයක් ඕනේ නෑ කියලා. වෙයි කියන්නේ එයාට මොනවාරි ඕනේ. අපි හිතන දේ නෙමේ ඕනේ, අපි යාට දෙන්න හදන දේ නෙමේ ඕනේ. ඒ නිසයි කියන්නේ ඕනේ නැහැ කියලා කිසි දෙයක්. කවුරු හරි කිව්වා තා මට කිසි දෙයක් එපා කියලා, අපි යන තේ ඕනේ එපා, වතුර ඕනේ දෙපා, කිසි කෑම ඕනේ දෙ. ඒ කියන්නේ අපි මේ කියන දේ එපා කියලා, යාට මොකක් හරි ඕනේ. සමහරට යාට එයාගේ පාඩුවේ ඉන්න ඕනේකම තියෙනවා. අපි නැතුව ඉන්න ඕනේකම තියෙනවා. මොකක් හරි ඕනේකමක් තියෙනවා. මොකුත් ඕනේ නැහැ කියන්නේම ලොකු ඕනේකමක් තියෙන නිසා. ඒ නිසා ඒක ඒ අතිශයෝක්තියට නොරැවටි හිතවතුනි, ඒ තිරය ඉවත් කරමින්, එයා එදාන තිරයක් තිනනවා, මට මොනවත් ඕනේ නැහැ, ඔය හොම කිව්වට මට මොනවත් ඕනේ නැහැ කියලා එයා කියන එක තිරයක්. කඩ තිරයක් දාගන්නවා තමන් වටේට. ඊට පස්සේ පේන්නේ නැහැ නේ. අපිට පේන්නේ තිරේ මොනවද ඕනේ නැහැ කියන තිරේ තමයි දැන් පේන්නේ. අපිත් රැවටෙනවා, එහෙනම් මෙයාට මොනවත් ඕනේ නැද්ද? සියලු ඕනෙකම් මේ මොහොතේ නැති වෙලා. මේ අපි ආපහු වහක බලන කලින්දලා මෙයා තිරේ ඇරලා එළියට ඇවිල්ලා එයාට ඕන ඕනේදී ඉල්ලනවයි දුවනවයි ඒව ලබා ගන්න. දැන් මේ සෙල්ලම ඇති. මේ සෙල්ලම හොඳටම ඇති දැන්. නැත්නම් මේ තිර ඉරලා දාලා තිර විනිවිද මෙයා දිහා බලන්න. මේ බලා මෙයා දිහා බලාගෙන ඉන්න. එයාට දඬුවම් කරන්න නෙවෙයි, වැරද්දක් කියන්න නෙවෙයි, බනින්න නෙවෙයි, විවේචනය කරන්න නෙවෙයි. මේ මොනවටවත් නෝයි. අපිට ඕනේ මෙයාව දැනගන්න. මෙයාගේ හැටි දැනගන්නනේ ඕනේ. මොකද හැටි දැනගන්න නැතුව මේ ගමනේ යන්න බෑ. මෙයත් එක්ක යන්න තියෙන ගමන. වෙන කෙනෙක් එක්ක යන්න බෑ මේ ගමන. ඇහත් එක්ක යන්න බෑ. කනත් එක්ක යන්න බෑ මේ ගමනේ. ඉතින් මේ හයෙන් මේ කෙනෙක් එක්ක විතරයි යන්න පුළුවන්. ඉතුරු පස් දෙනා එක්කම ගමනක් නෑ. ආධ්‍යාත්මික ගමනක් නෑ. ඔයා කොච්චර කිව්වත් එහා ආධ්‍යාත්මිකයි කන ආධ්‍යාත්මිකයි කියා එහෙමනේ කියන්නේ. කන අජත්තයි රූප බහිද්දා එහෙම කියලා. අජත්ත කියන එක තමයි ආධ්‍යාත්මික කියන්නේ. අජත්ත පාලි වචනයක්, ආධ්‍යාත්මික සංස්කෘත වචන. සිංහලෙන් කියන්නේ ඇතුළත කියන එක. ඇතුළත. දැන් එයා එහෙම කිව්වට ආධ්‍යාත්මික ගමනක් කියන්න බෑ ඔය නාහෙත් එක්ක දිවත් එක්ක. මේක විහිළුවක්. මෙයත් එක්ක තමයි යන්න පුළුවන් ගමන. ඇයි මෙයත් එක්ක මෙයාට ඕන විදිහට ඒ ගමන යන්න ඇරියොත් බෑ. එයා යන ගමනක් තියෙනවා, වෙනම ගමනක්, රවුම් ගන්න ගමනක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මෙයාට යන්න පුළුවන් කෙනා මෙයා විතරනේ. ඒක තමයි වැදගත්ම කාරණේ. ගමනක් යන්න පුළුවන් කෙනෙකුට මෙතන ඉන්නේ මනින්ද්‍රිය පමණයි. ඒ පුළුවන් කෙනත් එක්කයි යන්න ඕනේ. එයාට හැබැයි මේ ගමනේ යන්න ඕනේ කමක් නැහැ. ඒ ඕනේ කම නැහැ. එයාට තියෙන්නේ වෙන ඕනෙකම්. වෙන වෙන ඕනෙකම් තියෙනවා. ඉතින් ගමනක් යන්න බෑ ඕනේ කමක් නැතුව. කකුල් දෙකක් තියෙන උනේ ගමනක් කියන්නේ. ඒ ටික ඔක්කොම මෙයාට තියෙනවා. හැබැයි එකම දේ මේ පැත්තට යන්න ඕනේ කමක් නෑ. ඉතින් කරන්නේ අපි යාට අර වෙන ඕනෙකම් තියෙනවා. ඊ ඕනෙකම් එයාටත් නොදැනෙන්න හරවනවා මේ දිශාවට. මේ ඊතර වෙන දිශාවට, තරණය කරන දිශාවට හරවනවා. එකපාරට මේ 180ක් කරවන්නේ නැහැ. එහෙම ඇරෙව්වොත් තරකොළ අතහැරිය වගේ එහෙම කරන්නේ නැහැ. අංශකේ අංශකේට හරවන. ඒතර එයා දන්නේ නැහැ එයා හරවන බව, එයා හැරෙන බව. එහෙම තමයි. ඒට උදව් කරගන්න හැර ඕනෙකම. එයා ළඟ තියෙන ඕනෙකම. ඒ ඕනෙකමට තමයි ඡන්දය කියන්නේ. ඡන්ද. ඡන්දය එයා ළඟ තියෙනවා. නැති ඡන්දයක් එයාට මේ ඇති කරනව නෙමෙයි. ඡන්දේ කියන ස්වභාවය යම් අර කිවන ඕනෙකම් දෙක තුනක් ගැනේ. මෙයා මෙයා ළඟ තියෙනවා. මේවා තමයි මෙයාගේ මාර්ගෝපකරණ. ඒ මාර්ගෝපකරණයම තමයි උදව් කරගන්න වෙන්නේ. අපි තුමු බෝතලයක් තියෙනවා කියලා එතකොට ඒක යා ගෙනියන්නේ මත්පැන් වෙන්න පුළුවන්. හැබැයි මත්පැන් එක්ක මේ ගමන යන්න බෑ. මත්පැන් එක්ක ගෙනියන්න බෑ මේ ගමන. හැබැයි මුකුත් නොබී යන්නත් බෑ. තිබහිනකොට මොන හරි බොන්න ඕනේ නිසා මත්පැන් ටික හලලා ඒකට කෙනෙකුට පුළුවන් තේ ටිකක් දාන්න. සිසිල් බීමක් දාන්න වතුර ටිකක් දාගන්න පැන් ටිකක්. ඒකේ බෝතලේ ඕනේ. ඒ බෝතලේ අවශ්‍යයි. දැන් මේක මත්පැන් බෝතලයක් කියලා බෝතලේ මිසික් කරොත් එහෙම අපිට බොන්න වතුර ටිකක් ගෙනියන්න උපකරණයක් නැති වෙනවා. ඉතින් අප හුඟා මේ උපායශීලී වෙන්න ඕනේ මේ ගමන යන්න. ඒ නිසා තමයි මේ මේ මුතනින් පටන් ගන්න කියලා තියෙන ඔය සතර ඉන්ද්‍රි පාදවලි. ඒක හොඳ ආරම්භයක් පටන් ගන්න. මොන හේතුවකට හරි මේ ඉන්ද්‍රි පාදවලට ලොකු අවධානයක් මේ ආධ්‍යාත්මික ගමනේ දීලා නැහැ. දීලා නැහැ කියන්නේ එහෙම දෙන බවක් පේන්නේ නැහැ. නමුත් මේක ඉතාම ප්‍රායෝගිකම තැනක්, ඕනෑම කෙනෙකුට පටන් ගන්න පහසුම තැනක් මෙතන. තවත් තැන් වලින් පටන් ගන්නත් පුළුවන්. නමුත් මෙතන ඉතාම පහසු සරලම තැන. නොදැනෙන්න පටන් ගන්න පුළුවන්. මහා පෙරලියක් කරලා විප්ලවයක් කරලා ලෝකෙටම කියලා ඇරයුම්පත් යවලා මෙහෙම මංගල්‍යයක් තියෙනවා එන්න, ආධ්‍යාත්මික මංගල්‍යයක් තියෙනවා එන්න. මංගල්‍ය කියන වචනේ හැම දෙයකටම පාවිච්චි කරනවා. විවාහ වෙන එකට විතරක් නෙමෙයි, මංගල්‍ය කියන හැම දෙයකටම මංගල්‍යයක් කියන. ඒවට ඇරයුම්පත් යවන. ඉතින් එහෙම ඇරයුම්පත් යවලා මේ මංගල්‍යයක් තියෙනවා, ආධ්‍යාත්මික ගමන පටන් ගන්න පළවෙනි පියවර තැබීමේ මහා මංගල්‍ය. මෙහෙම කරන්න බෑ. එහෙම එහෙම කෙරිලත් නෑ, කරන්ටත් බෑ. සිද්ධාර්ථ කුමාරයාත් ඔය ලෝකෙටම කියන්නේ නැතුව නිගියා කියන්නේ, අම්මා තාත්තා විත්ත විතරක් කියලා පේන්නේ. ඉතින් ඒ නිසා මේ ඉතාම සියුම් උපක්‍රමශීලීව නිහඬව කළ යුතු දෙයක්. ඒ නිහඬවම කරන්න පුළුවන් තැන තමයි ඔය ඡන්දේ. මෙයාට හොඳටම ළඟින්ම තියෙන හුරු පුරුදුම දේ තමයි ඡන්දේ, කැමැත්ත. නැති වෙලාවක් නැහැ කිව්වනේ, අනිත්‍යව නැති වෙලාවල් තියෙන්න පුළුවන්. මේ ඡන්දයක් නැති වෙලාවක් නැහැ. කැමැත්තක් ඕනෙකමක් නැති වෙලාවක් නැහැ. හැම වෙලෙම තියෙන. හැම වෙලෙම තියෙන දෙයකින් තමයි උදව්වට මේ පටන් ගන්න පුළුවන්. කියන්නේ හැම වෙලෙම ළඟින් ඉන්න කෙනෙක් හරහා තමයි අපට කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන්. අවුරුද්දකට සැරයක් හම්බ වෙන කෙනෙක් එක්ක කෙනෙක්ට හරහා බෑ තව කෙනෙක්ව වෙනස් කරන්න. නිතරම ළඟින් ඉන්න කෙනෙක් අල්ලගෙන තමයි ඕනම කෙනෙකුව හරවන්න පුළුවන්, නමා ගන්න පුළුවන්. ඒතර මනින්ද්‍රියට ළඟින්ම ඉන්න කෙනා තමයි ඡන්දේ. මේ වචනේ කොහොම වුණත් මේ ස්වභාවයේ ක්‍රියාකාරීත්වය තමයි මනින්ද්‍රියට හැම වෙලෙම ළඟින්. හැම වෙලෙම ළඟින්. මොනවා කරත්, හොඳ කළත් නරක කළත්. සමහර අය ඉන්න හොඳ කරනකොට විතරයි ළඟින් ඉන්නේ. තවත් සමහර අය ඉන්න නරක කරනකොට විතරයි ළඟින් ඉන්නේ. සමහර අය ඉන්න හොඳත් නරකත් දෙකම නොකරන වෙලාවට විතරයි ඉන්නේ. ඡන්දේ එහෙම නෑ. හැම හොඳද නරකද, හොඳක් නැද්ද නරකක් නැද්ද, හැම වෙලෙම ළඟින් ඉන්න. ඒ නිසා හොඳම ප්‍රවේශය තමයි ඡන්දේ. ඇති කරනවා කැමැත්තක්. මෙතෙක් කාලයක් නොතිබුණ මේ ඉඩක් තියෙනවනේ මෙයා ළඟ. අලුත් කෙනෙක් වෙන්න ඕනෙකමත් මෙයාට තියෙනවනේ. ඈත තියෙන දේවල් ලං කරගන්න ඕනෙකමත් තියෙනවනේ මෙයාට. ඒ වගේම ඈත තියෙන දේට ලං වෙන්න ඕනෙකමත් තියෙනවනේ. මේ ඕනකම් තියෙනවනේ. මේ ඕනකම් දෙක තුන නැත්තම් මේ ගමන අපිට කරන්න බැරි වෙනවා. මෙයාට තියෙන වෙනම ආකාරයේ ඕනකම් නම් මේ ආධ්‍යාත්මික ගමනක් මෙයත් එක්ක යන්න බෑ. මේ වාසනාවට මෙයාට එහෙම ඕනකම් තියෙනවා. හැබැයි ඒවා යා මේ පාවිච්චි කරන්නේ ඒ එදිනදා සාමාන්‍ය කටයුතු වලට. ඒ එදිනදා සාමාන්‍ය කටයුතු වලට භාවිතා කරන ඒ උපකරණ ටිකම තමයි මේ ආධ්‍යාත්මික කාර්යයට පාවිච්චි කරන්න වෙන්නේ. අහන්න අහන්න කැමැත්තක් තියෙනවා, බලන්න කැමැත්තකුත් තියෙනවා. ඒ ඉන්ද්‍රිය පහටත් මෙයා ළඟනේ කැමැත්ත තියෙන්නේ. ඒ කැමැත්ත උදව් කරගෙන තමයි ඔය පොත් කියවන්නේ, බණ අහන්නේ, සාකච්ඡා කරන්නේ, හිතන්නේ, ඔය ටික ඔක්කොම කරන්නේ. ඒ ටික ඒතර විතරක් ඡන්දේ තියෙනවා. ඡන්දේ නැත්තම් ඔය එකක්වත් කෙරෙන්නේ නැහැ. පොතක් ගන්න කැමැත්ත තියෙන්න ඕනේ, කියවන්න කැමැත්ත තියෙන්න ඕනේ, තේරුම් ගන්න කැමැත්ත තියෙන්න, අහන්න කැමැත්ත තියෙන්න ඕ, තේරුම් ගන්න කැමැත්ත තියෙන්න ඕ, ඒ දේවල් සාකච්ඡා කරන්න කැමැත්ත තියෙන්න ඕ. මේ විදිහට මේ තියෙන කැමැත්ත මත තමයි ඔන්න පටන් ගන්න. ඒක පැහැදිලි නේ, හොඳටම පැහැදිලි. ඒ මත තමයි පටන් ගන්න. ඊළඟට මේ දෙයට ඇහුණාම ඇති ඒ කැමැත්ත අහන්නනේ. සෑ ඇහුවාම දැන් මං ඇහුවා, මං කියෙව්වා, මං සාකච්ඡා කළා, මං දැනගත්ත. දැන් ඇති යාට ඊළඟට ඕනේ වෙන දෙයක් කරන්න. මනින්ද්‍රයට දැන් ඕනේ වෙන දෙයක් කරන්න. ඒක අපි දැක්කනේ යාගේ හැටි කියලා. ඒ හැටිත් අපි දන්නවා දැන්. එයා දිහා බැලුවාම පේනවා මේ යාගේ හැටි. ඉතින් අපි මෙයාට මෙතෙක් කල් ඇති නොවුණු කැමැත්තක් ඇති කරවන්න ඕනේ. මොකද්ද? ඔය ඇහු කියවු සාකච්ඡා කළ දේ අත්දකින්න ඕන කමක් ඇති කර අත්දකින්න. අත්දකල නැහැනේ. එමෙත ඒ අත්දැකීම ඕනේ. ඒ දැනුමත් එක්ක මෙයා කවදාවත් අත්දැකීම් පැත්තට ගියේ නැහැ. විද්‍යාව ඉගෙන ගන්නවා, ඒවා හිතනවා, ඒතර විද්‍යාව දන්නවා, විද්‍යා විෂයෙන් සමත් වෙන්න පුළුවන් විභාගයෙන්, බෞද්ධ සංස්කෘතියෙන් සමත් වෙන්න පුළුවන්, ශිෂ්ටාචාරයෙන් සමත් වෙන්න පුළුවන්, බුදු දහම විෂයෙන් සමත් වෙන්න පුළුවන්. ඒ හොඳටම ඇති මෙයාට. ඉන් එහා දෙයක් නැහැ එයාට. හැබැයි දැන් අපි එයාට ඇති කරනවා ඉන් එහා ඕනේ කමක් ආශාවක්. ඔයාව ඒ අහන දේ, හිතන දේ, කියවන දේ අත්දකින කෙනෙකු වෙන්න. ඒව අත්දකින්න කෙනෙකු වෙන්න, ඒවට ලං වෙන කෙනෙකු වෙන්න, ඒව සමීප කරගත්ත කෙනෙකු වෙන්න. ජීවිතයට සමීප කරගත්ත, ඔළුවට පමණක් නොවේ ජීවිතයට සමීප කරගත්, ජීවිතේ ඒවට සමීප වුණු දෙයක් බවට පත් කරගන්න. අනේ එතන තමා හිතවතුනි හැරවුම් ලක්ෂය. හැරවුම් ලක්ෂය ඒ ඡන්දේ. දැන් ඡන්දේ බලන්න ඔන්න සියුම් විදිහට පාවිච්චි කරනවා. මුලින් දැනගන්න, ඊළඟට හිතන්න, තේරුම් ගන්න, සහ අත්දකින්න. දැන් හැබැයි ඔය හිතන්න, තේරුම් ගන්න, අහන්න විතරක් කැමැත්ත ඇති වෙලා ඊට පස්සේ ඉන් එහාට යන්නේ නැහැ. එතන තමයි ගැටලුව. ඒකට මනින්ද්‍රියට බැනලා වැඩක් නැහැ, හිතට බැනලා දොස් කියලා වැඩක් නැහැ. අන්න අපි ඒ සඳහා වීරිය කරන්න. මෙයාට මේක අත්දැකීමේ ඕනෙකම ආශාව ඇති කරන්න. අත්දැකීමේ ආශාව. ඒක ආශාවක්. ආශාවක් ක්ලේශයක්. කතා දෙකක් නෑ. ඡන්දය කියන්නේ ක්ලේශයක්. ඒ කියන්නේ ඡන්දේ නැතුණා ඒකට ක්ලේශයක් කියලා මුලින්ම බැනලා විවේචනය කරලා තලලා පාගල පොඩි කරලා දාලා නම් කිසිම ධර්ම මාර්ගයක ගමනක් නම් යන්න බෑ. ඒ නිසා ඡන්දේට බණින්නේ අන්තිමට. ඒත් බණින්නේ නැහැ. බණින්නේම නැහැ ඉතින්. ඡන්දේ පාරුවක් කරගන්නවා කිව්වනේ. පාරුව එතන ඉවරයි. ඒක දුනාම ඉවරයි. ආයි පාරුවට බැන බැන ඉන්නේ නැහැ. ඉතවතුනි ගැඹුරු ආශාවක්, ගැඹුරු ඕනෑකමක්, ගැඹුරු අවශ්‍යතාවක් ඇති කර ගනිමු. මේ අහන කියවන දේවල් අත්දකින්න, ඒවා අත්දකින්න ඕනෑකමක් ඇති කර ගනිමු. සමහර කෙනෙකුට කියන්න පුළුවන් ආ මට ඒ ඕනෑකම තියෙනවා, මේවා අත්දකින්න ඕනෑකම තියෙනවා. ඒ නිසානේ නිවන ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රාර්ථනීය වෙනම කතාවක්. අනාගතයට සම්බන්ධ දෙයක්. අත්දැකීම වර්තමානයට සම්බන්ධ දෙයක්. මේ වර්තමානයේ මේ අත්දැකීමේ ආශාව ඇති කරගන්න. එතකොට ඒක ප්‍රාර්ථනයක් නෙවෙයි. අනාගතයේ අත්දකින්න ඕනේ කමක් ඇති කරගත්තොත් ඒ ප්‍රාර්ථනයක්. මේ ප්‍රාර්ථනා හා අධිෂ්ඨාන ගැන අප කලින් කතා කළා. ඒ ගැන අපි ඔයා හෙව්වනේ. නමුත් ප්‍රාර්ථනයකට ප්‍රාර්ථනයක් තිබුණට කමක් නැහැ. ප්‍රාර්ථනාවල වරදකුත් නැහැ. ප්‍රාර්ථනේ ප්‍රාර්ථනයක් විදිහට තිබුණාවේ. නමුත් අත්දකින්න වර්තමානයේ ඕනෑකමක් ඇති කරගන්න. මේ සියල්ල ඔය අපි අහලා තියෙන කියවා තිබෙන මේ සියල්ලම වර්තමානයේ අත්දකින්න ඕනෑකමක් ඇති කරගන්න. එතකොට අන්න ඡන්දය, මේ ඡන්දය මොනතරම් ගැඹුරින් භාවිතා කරන්න පුළුවන්ද මේ මනින්ද්‍රයත් එක්ක මේ ගමනයන්. එයාට ඕනෙකම ඇති වුන් නැත්නම් හිතවතුන එතන ආධ්‍යාත්මික ගමනක් නෑ. එක බොරුවක්. කවධාරි නිවන් දකින්න කියලා ප්‍රාර්ථනා කරන ඒ ආශාව විතරක් නම් එයාට තියෙන්නේ, ගමනක් නෑ. ප්‍රාර්ථනා කර කර ඉඳී. අදත් ප්‍රාර්ථනා කරයි, හෙටත් ප්‍රාර්ථනා කරයි, අනිද්දත් ප්‍රාර්ථනා කරයි, සංසාරයෙන් ප්‍රාර්ථනා කර කර ඉඳී. ප්‍රාර්ථනා කරන්න පුළුවන් තැනක ඉපදුනොත් ප්‍රාර්ථනා කරයි. නෑ ගමනක් නෑ. ඒක ප්‍රාර්ථනයක් එක්ක ගමනක් නෑ. මෙයාට ඇති කරන්න ඕනේ, අපි ඇති කරගන්න ඕනේ අත්දකින්න ඕනේ කමක්. මේ දන්න දේ, අහන දේ, කියවන දේ, තේරුම් ගත්ත දේ ගැඹුරින්ම අත්දැකීමේ ඕනේ කමක් වර්තමානයේ. කිසියම් මනසක, කිසියම් මනින්ද්‍රියක ඒ ගැඹුරු අවශ්‍යතාවය පහළ වුණොත් මේ දහම, නවලෝකෝත්තර දහම අත්දකින්න ඕනෙකම, ඒ ඡන්දේ ගැඹුරින්ම පහළ වුණොත් ඒ මනස නවත්තන්න බෑ. ඊට පස්සේ ඒ ගමනේ යනවාමයි. එයා කඩාගෙන බිඳගෙන යනවා. කඩාගෙන බිඳගෙන මේ සියල්ල කඩාගෙන තාල නෙමෙයි. බාධක නෑ යාට ඊට පස්සේ. මේ ගමන මේ අඩපණ වෙන්නේ වෙන්න මූලිකම හේතුවක් තමයි ඔය ඡන්දේ තියෙන අඩුපාඩු. අනිත් කාරණාවලත් තියෙනවා. නමුත් මෙන්න මේ කාරණේ. වර්තමානයේ අත්දකින්න ඕනේ කමක් තියෙනවද? ඇත්තටම ඕනේ කමක් තියෙනවා. අපි අවංකද? අහන්න අවංකද? අව්‍යාජ අවශ්‍යතාවක් තිබෙනවද? ඕනෙකමක් ආශාවක් තිබෙනවද? මේ දහම වර්තමානයේ අත්දකින්න, මේ ජීවිතයේ අත්දකින්න, අද අත්දකින්න. එහෙම නැත්තම් මේ කිසි දෙයක වැඩක් නෑ. හෙට ලබන අවුරුද්දේ ඊළඟ ආත්මේ එක හොඳ පැතුමක් විදියට, සුබ පැතුමක් විදියට තියේ. හැබැයි නවන ලස්සන සුන්දර හීනයක් විදියට හැමදෑම පවතී. හිතවතුනි, මේ කිව්වූ ඇසූ සියලු කාරණා සමග අපි අපේම මනසට, අපේම මනසට අවධානය යොමු කරමු. අපේම මනස දිහා බලමු. මොනතරම් දුරට මේව ඇත්තද? මෙහෙමද මෙයා? මෙයත් එක්ක ගමනක් යන්න පුළුවන්ද? නැත්තම් මෙයාව කොහොමද අපිට ඕන ගමන යන්න සූදානම් කරන්නේ? අපි ඒ ගැන නිහඬව භාවනා නියෝගී වෙමු. අපේම මනස දෙස ගැඹුරින් නිරීක්ෂණය කරමින්. සිතමින් සිටිනවා වෙනුවට සිතන සිත දෙස බලන්න. මේ හිතන්නත් පෙළඹෙන්නේ ඕනකම නිසා. තව තව දේවල් දැනගන්න ඇති කරගන්න ඕනකම දැනගත්තේ අත්දකින්න පාවිච්චි කරන්න. අලුත් අලුත් දේ ඉගෙන ගන්න. නොයි උගන්තය ප්‍රත්‍යක්ෂ කරගන්න. ආශාවක් ඇති කරගන්න. ඉගෙන ගන්න. දැනගන්න. තිබෙන ආශාව පරිණාමයට ලක් කරන්න. පරිවර්තනයකට භාජනය කරන්න. දැනටම දැනගත්තහම අත්දකින්න. ඈතින් තිබුණු ඉලක්ක වෙතට ලං වෙන්න ඕනකමක්. ඈත තිබුණු ඉලක්ක ලං කර ගන්න ඕනකම. කන බොන දින පළඳින දේවල්ම ජීවිතයේ ලෝකයේ ආත්මය කරගත් කෙනෙකුට නිරාමිස ස්වභාවය දකින කෙනෙකු බවට පත්වෙන්න ඕනෙකම. මේ පරිණාමය ඇති කරගන්න පුළුවනි නම් ඡන්දය මේ විදිහට පරිවර්තනයකට භාජනය කරන්න පුළුවන් නම් අන්න මේ ගමන පටන් ගත්ත වෙනවා. යන්න පටන් ගත්ත වෙනවා. ඒ පිළිබඳ ගැඹුරු හැඟීමකින් හිතවතුනි අද මේ සදහම් වැඩසටහනින් විදසුනට නිදසුනක් අත්දැකීමෙන් අවබෝධයට යන වැඩසටහනින් අපි සමුගනිමු. සෑම දිනාටම සෙතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසිල්ලක්ම වේවා.